ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ලෝකයටම වැඩදායි යමක් සිදුවන බොහොමයක් අවස්ථාවලදී ශ්‍රී ලාංකිකයෙකුගේ සම්බන්ධතාවයක් අපට බොහෝ විට අසන්නට දකින්නට ලැබෙනවා. අද දවසේදී අපි SBS සිංහල සේවයෙන් කතා බහ කරන්න සූදානම් වන්නේ තවත් එවැනි ලෝකයටම වැඩදායි නව පර්යේෂණයක් වගේම සොයා ගැනීමක් සිදු කළ ශ්‍රී ලාංකිකයෙකු සමග. මේ පර්යේෂණය විටමින් සී වැඩි මාත්‍රාවක් ලබා දීම මගින් යම් ආසාදනයක් සඳහා ශරීරයේ දක්වන ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් ශරීරයේ අවයව සඳහා හානිවීමක් සිදුවන සෙප්සිස් රෝගය සම්බන්ධයෙන් තමයි සිදු කොට තිබෙන්නේ. ඉතින් මේ රෝග නිවාරණය සඳහා සිදු කළ පර්යේෂණය සහ එහි සාර්ථකත්වය පිළිබඳව කතා බහ කරන්න මෙල්බර්න්හි පර්යේෂක වෛද්‍ය යුගීෂ් ලංකාදේව මහතා තමයි අද දවසේදී SBS සිංහල සේවයත් සමග එක්වන්නේ. ආයුබෝවන් කියලා ඔබ පිළිගන්නා වෛද්‍යතුමනි SBS සිංහල සේවයට.
ආයුබෝවන්.
හොඳයි වෛද්‍යතුමනි, එහෙමනම් මේ පර්යේෂණය ආරම්භ වීමට පසුබිම සැකසෙන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි මුලින්ම අවධානයක් යොමු කරමු.
අපි දැන් මේ COVID-19 කියන එක ගැන දැනගන්න පුළුවන් වුණේ ගිය අවුරුද්දේදී. හැබැයි මේ සෙප්සිස් කියන රෝගේ දැන් ගොඩක් කාලෙ ඉඳන් තිබිච්ච රෝගයක්. මේකෙන් තමයි ඔස්ට්‍රේලියාවේ ලෝකෙ පුරාම වැඩියෙන්ම රෝගීන් ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් වල මැරෙන්නේ. දැන් බැලුවොත් හැම අවුරුද්දෙම කෝටියකට වඩා රෝගීන් මේ සෙප්සිස් කියන ලෙඩෙන් ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් වල මැරෙනවා. දැනට මේකට ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් වල බේතක් ඇත්තෙම නැහැ. මේක මේ රෝගේ හැදෙන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා හැම අවුරුද්දෙම හේතු දෙකක් හින්දා. එක හේතුවක් තමයි මෙඩිසින් ගොඩක් දැන් ඇඩ්වාන්ස් වෙලා තියෙන හින්දා වැඩි කාලයක් ජීවත් වෙනවා දැන් ඉන්න මිනිස්සු. එහෙම වයසේ යන්න යන හැබැයි අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය එන්න එන්න අඩු වෙනවා. අඩු වෙනකොට මේ රෝගේ හැදෙන්න පුළුවන් චාන්ස් එක වැඩි. ඒත් එක්කම තමයි ඇන්ටිබයොටික්ස් ගොඩක් දීම හින්දා හොස්පිටල්ස් වල antibiotic resistance වෙන චාන්ස් එකත් එන්න එන්න ලෝකෙම වැඩි වෙනවා. මේ හේතු දෙකක් හින්දම සෙප්සිස් කියන රෝගේ හැදෙන ප්‍රමාණය මේකේ මැරෙන ප්‍රමාණය හැම අවුරුද්දෙම එන්න එන්න වැඩි වෙනවා.
හොඳයි, මේ පර්යේෂණය සඳහා ඔබේ සම්බන්ධතාවය කොහොමද සිදුවන්නේ?
මම ආචාර්ය උපාධිය කරද්දී මම ස්පෙෂලායිස් කරේ රුධිර වාහිනී වල දුර්වලකම් ගැනයි, වකුගඩු ගැන දුර්වලකම් ගැනයි. ඒ ක්වාලිෆිකේෂන්ස් හින්දා තමයි මාව ෆ්ලෝරි ඉන්ස්ටිටියුට් ඔෆ් නියුරෝ සයන්ස් ඇන්ඩ් මෙන්ටල් හෙල්ත් කියන රිසර්ච් ආයතනයේ රිසර්ච් ටීම් එකට 2013 මම ජොයින් වුණේ. ඊට පස්සේ 2013 ඉඳන් මම නොයෙකුත් බේස් මේ සෙප්සිස් කියන රෝගයට පරීක්ෂණ කරගෙන ගියා. හැබැයි මට 2020 තමයි සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වුණේ.
හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ පර්යේෂණ කටයුතු සඳහා ඔබට සහය වුණු ඒ වගේම ඔබත් සමග කටයුතු කළ පිරිස සම්බන්ධයෙන් මතක් කළොත්?
ඔව්, මගේ මේ පරීක්ෂණ වලට සහයෝගය දීපු ප්‍රධාන පුද්ගලයෝ දෙන්නේ තමයි ෆ්ලෝරි ඉන්ස්ටිටියුට් එකේ මහාචාර්ය ක්ලයිව් මේයි, ඔස්ටින් රෝහලේ මහාචාර්ය රිනාල්ඩෝ බෙලොමෝයි. ඒත් එක්කම මගේ මේ පරීක්ෂණ වලට ෆන්ඩින් හම්බුනේ නැෂනල් හાર્ට් ෆවුන්ඩේෂන් ඔෆ් ඔස්ට්‍රේලියා වලිනුයි, නැෂනල් හෙල්ත් ඇන්ඩ් මෙඩිකල් රිසර්ච් කවුන්සිල් ඔෆ් ඔස්ට්‍රේලියා වලිනුයි.
ඔව් වෛද්‍යතුමනි, මොකක්ද මේ අත්‍යවශ්‍යම සෙප්සිස් රෝගය, ඒ වගේම සෙප්සිස් රෝගෙන් මොකක්ද සිදුවන්නේ කියනත් අපි කැමති දැනගන්න.
දැන් සෙප්සිස් කියන රෝගේ ඉස්සලාම පටන් ගන්නේ අපේ ලේ ගමනට එක්කෝ බැක්ටීරියා එකක් නැත්නම් වෛරස් එකක් නැත්නම් දිලීරයක් ඉස්සලාම ඇතුල් වුණාම අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය මේකත් එක්ක සටන් කරනවා. සටන් කරලා මේකෙන් පරාද වුණාම මේ බැක්ටීරියා එක හරි වෛරස් එක හරි දිලීරය හරි ඇඟ පුරාම පතිරෙන්න පුළුවන්. පැතිරුණාට පස්සේ මේවා ගිහිල්ලා අපේ අත්‍යවශ්‍ය අවයව අපේ වකුගඩු, පෙනහැලි, රුධිර වාහිනි, මොළේ, හෘදය ඒවා දුර්වල කරලා ඒවා ෆේල් වෙනවා. ඒවා ෆේල් වුණාට පස්සේ තමයි මේ පේෂන්ට්ස් ලා ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් වල වැඩියෙන්ම සෙප්සිස් වලින් මැරෙන්නේ. මේක හැදෙන්න පුළුවන් චාන්ස් එක ගොඩක්ම වැඩි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් වයසට ගිය කට්ටියගේ ඇඟේ ප්‍රතිශක්තිය ගොඩක් අඩුයි. ඒත් එක්කම තමයි ඉපදිච්ච ළමයින්ට පොඩි කාලෙදී ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය අඩුයි. ඒකින්ද මේ නියෝනේටල් ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් නැත්නම් අපි නිකු කියනවා නැත්නම් පීඩියාට්‍රික් ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් පිකු කියනවා ඒවා සෙප්සිස් දෙන ළමයින්ට මේකෙන් මැරෙන තියෙන චාන්ස් එක ගොඩක් වැඩි. ඒත් එක්කමත් හයි බ්ල ප්‍රේෂ නැතන් හයිපටේන්ෂන් තියන කතිය ඉන්නවා, ඩයිබිටීස් තියන කතිය ඉන්නවා, ඒජ් තියන පේෂන්ස් ලා ඉන්නවා, කැන්සර් තියන පේෂන්ස් ලා ඉන්නවා. මේගොලන්ගෙත් ඇගේ ප්‍රතිශක්තිය ගොඩක් අඩුයි. එතකොට මේ සෙප්සිස් හැදලා මේවැ මැරෙන්න තියන චාන්ස්ක මේ රෝගීන්ගේ ආකුවක් වැඩි.
හොඳයි වෛද්‍ය යුගීස්, දැන් මේ මොකක්ද විටමින් සී මාත්‍රාවක් කියන්නේ? ඒ වගේම කොයිතරම් ප්‍රමාණයක් රෝගියෙකුට වරකට මේ විටමින් සී ලබා දෙනවද?
දැන් මේ මාධ්‍යයෙන් මේක ප්‍රචාරය කරාට විටමින් සී කියලා අපි කෙමිස්ට්‍රි වලින් බැලුවොත් විටමින් සී කියන්නේ ඇත්තටම ඇස්කෝබික් ඇසිඩ්. ඇස්කෝබික් ඇසිඩ් වගේ එකක් මෙච්චර ගොඩක් දුන්නොත් අපේ ලේවල තියෙන ආම්ලිකකම හුඟක් වැඩි වෙනවා. ඒක නවත්තන්න අපි ඇත්තටම හැදුවේ මේ වයිටමින් සී වල එස්ටර් එකක්. ඒක අපි කියන්නේ සෝඩියම් ඇස්කෝබේට් කියලා. සෝඩියම් ඇස්කෝබේට් මේ වගේ ලොකු ප්‍රමාණයක් දුන්නාම ලේවල තියෙන ආම්ලිකකම වැඩි වෙන්නේ නැහැ. දැන් අපි කොච්චර ප්‍රමාණයක්ද කියලා ඇහුවේ හින්දා ඒක අපි කියන්නේ දොඩංගෙඩි වලින් බැලුවොත් දොඩංගෙඩි 2200ක තියෙන වයිටමින් සී ප්‍රමාණය තමයි අපි පැය 7ක් ඇතුළත ලේ ගමනෙන් රෝගීන්ට දෙන්නේ.
වෛද්‍යතුමනි, මෙතෙන්දී මතුවෙන ගැටලුවක් තමයි දැන් මේ ආකාරයෙන් විටමින් සී ලබා දීම මගින් රෝගියෙකුට වෙනත් අතුරු ආබාධ ඇතිවීමේ හැකියාවක් තිබෙනවද කියලා.
හුඟක් හොඳ ප්‍රශ්නයක් ඒක. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දැන් ඇස්කෝබික් ඇසිඩ් නෙමෙයි මේක වයිටමින් සී ඇටිය දෙන්නේ, අපි සෝඩියම් ඇස්කෝබේට් දෙන හින්දා දැන් අර ලේවල තියෙන ආම්ලිකකම වැඩි වෙනවා වගේ අතුරු ආබාධ සිද්ධ වෙන්නේ නැහැ මේ ට්‍රීට්මන්ට් එකෙන්. හැබැයි අපි දැන්ට කරගෙන යන පරීක්ෂණවලදී අපි දැකලා තියෙන්නේ පොඩ්ඩක් ලේවල තියෙන සෝඩියම් ගාන පොඩ්ඩක් වැඩි වෙනවා අපි සෝඩියම් ඇස්කෝබේට් දෙන හින්දා. හැබැයි අපි මේක නිර්දේශ කරන්නේ ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් වල ට්‍රීට් කරන පේෂන්ට්ස්ලාට විතරක් දෙන්න කියලා. මොකද ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් වල ට්‍රීට් කරන පේෂන්ට්ස් ලාගේ ලේවල තියෙන සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් උය අනිත් ඉලෙක්ට්‍රොලයිට්ස් උය අපි හරි කෙයාර්ෆුලි මොනිටර් කරනවා. ඒවා එහෙම කෙයාර්ෆුලි මොනිටර් කරනකොට අපිට ගොඩක් විශ්වාසයක් තියෙනවා මේ වගේ අතුරු ආබාධ සිද්ධ වෙන්නේ නැහැ කියලා.
හොඳයි, මේ පසුගියදා අපට මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබුණා මේ කොවිඩ් ආසාදිත රෝගියෙකු හට විටමින් සී වැඩි මාත්‍රාවක් ලබා දීම මගින් ඔහු සුවපත් වීම පිළිබඳවත් මේ ජයග්‍රහණය ගැනත් අපි කතා බහ කරමු.
ඔව්, අපිට මේක ඒ කොවිඩ් 19 patient දෙන්න පුළුවන් වුණේ on compassionate use ground අනුව. එහෙම දෙන්න approval එක අපිට හම්බුනේ අපි මේ වෙනකොට සත්තුන්ගේ මේක දීලා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබුණේ හින්දායි. එතකොට අපිට මේ patient ඇතුළම කිව්වොත් මෙල්බන් හල්මරින් එයාපෝර්ට් එකේ වැඩ කරපු pharmacist කෙනෙක්. එතන ඉඳන් COVID-19 බෝ වෙලා අපේ intensive care unit එකට ආවේ ඉතාම අසාධ්‍ය තත්ත්වයක. ඒ වෙනකොට දීපු intensive care unit එකේ treatment එකක්වත් වැඩ කරේ නෑ. ඒ වෙනකොට එතකොට අපිට compassionate use ground එකට මේ treatment එක දෙන්න approval එක හම්බුණා. මේ mega dose vitamin C එක දුන්නාම අපිට පැය 7ක් ඇතුළත මේ patient ගේ රුධිර වාහිනිය වල තියෙන දුර්වලකම් උයි, පෙනහැලිය වල තියෙන දුර්වලකම් උයි, වකුගඩු වල තියෙන දුර්වලකම් උයි ඔක්කොම නැති වුණා. නැති වෙලා ට්‍රීට්මන්ට් එක දීලා දවස් 10කට පස්සේ මෙයාව මෙකැනිකල් වෙන්ටිලේෂන් ඔක්සිජන් වලින් අපිට අයින් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ තව දවස් 10කට පස්සේ අපිට හොස්පිටල් එකිනුත් සක්සස්ෆුලි ඩිස්චාර්ජ් කරන්න පුළුවන් වුණා. ඉතින් මේක අපිට ගොඩක් එක්සයිට් වුණා මේ ෆයින්ඩින් එකෙන්. මොකද මේකෙන් අපිට තේරුම් ගියේ මේ ට්‍රීට්මන්ට් එක සෙප්සිස් කියන රෝගයට විතරක් නෙමෙයි COVID-19 හැදිලා අසාධ්‍ය ඉතාම අසාධ්‍ය ලෙඩුන්ටත් මේකෙන් සාර්ථක ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් කියලා.
හොඳයි, මේ පර්යේෂණවල ප්‍රතිඵල මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය අංශ මගින් කොයිතරම් දුරකට පිළිගැනීමකට ලක්ව තිබෙනවද කියලත් අපි කැමති දැනගන්න.
ඔව්, දැන් අපිට මේක අපි ගොඩක් සත්තුන්ට දීලත් මේකෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණා. දැන් මේ COVID-19 patient ගෙනුත් අපිට සාර්ථක ප්‍රතිඵල ලැබුණා. මේ දෙකම හින්දා අපිට දැන් ඔස්ට්‍රේලියන් Human Research Ethical Board වලින් approval එක ඇවිල්ලා තියෙන්නේ මේක clinical trials පරීක්ෂණ කරගෙන යන්න. දැන්ට අපි clinical trials කරගෙන යනවා hospitals හතරක, Royal Melbourne Hospital, Austin Health, Monash Health and Royal Adelaide Hospital වල adult ICU වල. ඒත් එක්කම අපිට ලැබුණා approval එක Queensland වල pediatric intensive care unit එක sepsis සදිච්ච ළමයින්ටත් මේක දෙන්න පටන් ගන්න. ඉතින් අපිට ගොඩක් excited මේවා දැන් මෙහෙම කරගෙන යන්න. අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා මේකෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙයි කියලා ඉස්සරහට.
හොඳයි වෛද්‍යතුමනි, අවසාන වශයෙන් එහෙමනම් අපි කැමැති දැනගන්න ඔබෙන් මේ පර්යේෂණවල මීළඟ පියවර මොකක්ද කියලා.
ඔය දැන් මේක ඔස්ට්‍රේලියාවේ දැන් මේක පිළියාගෙන යනවා මේ ට්‍රීට්මන්ට් එක. හැබැයි මේක ලෝකෙම පිළිගන්න බේතක් බවට පත් වෙන්න තව පියවර දෙකක් තියෙනවා කරන්න. එකක් තමයි දැන් මේ ඔස්ට්‍රේලියාවේ කරගෙන යන ක්ලිනිකල් ට්‍රයල්ස් අපි කරගෙන ගිහිල්ලා ඒකේ සාර්ථක ප්‍රතිඵල ගන්න ඕනේ. ඒත් එක්කම අපි සත්තුන්ගෙත් පරීක්ෂණ කරගෙන යනවා මේ මෙගා ඩෝස් විටමින් C එකේ යාන්ත්‍රණය නැත්තම් මෙකනිසම් එක හොයාගන්න. මේ දෙකම සිද්ධ වුණාට පස්සෙ තමයි අපිට ගොඩක් විශ්වාසයක් තියෙන්නේ මේක ලෝකෙම පිළිගන්න බේතක් බවට පත් වෙන්න පුළුවන්. To treat patients with sepsis and COVID-19 who are critically ill who currently lack any effective therapies.
ඔන්ද විටමින් C වැඩි මාත්‍රාවක් ලබා දීම ඔස්සේ සෙප්සිස් රෝග නිවාරණය සඳහා සිදු කළ පර්යේෂණ සහ එහි සාර්ථකත්වය පිළිබඳව මෙල්බර්න් හි පර්යේෂක වෛද්‍ය යුගීෂ් ලංකාදේව මහතා සමග තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. එමනම් වෛද්‍යතුමිනි ඔබට SBS සිංහල සේවයේ වශයෙන් සුබපතන ඔබේ ඉදිරි කටයුතු සඳහා ඒ වගේම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට. අයිබෝන්.
අයිබෝන් බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.